මෙම පහන් කනුව ධර්ම දේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ජීවස්තුමක ශීරය සමාදන් වෙන්නේ නමස්කාරයෙන්. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, තတိယံපි සංඝං සරණං ගච්ඡාමි. සරණ ගමනං සම්පූර්ණං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඉසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. හිසරණේන සද්ධින් ආජීවට්ඨනක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. පස්ස චිත්ත කතං බිම්බං අරුකායං සමුස්සිතං ආතුරං බහු සංකම්පං යස්ස නත්ථි ධුවං ඛිතිති.
සදහවත් පින්නතුනි, ශරීර කූඩුව පිළිබඳව තිබෙන සුභ සංඥාව සත්වයා සසරට බැඳ තබන ප්‍රබල බැම්මක් බව බුදුරජාණන් වහන්සේට අවබෝධ වුණා. රාගාදී කෙලෙස් පඩන මේ සුභ සංඥාව බිඳින්න අසුභ සංඥාව උන්වහන්සේ වදාළේ ඒ තුළින් ඇති කරගන්න සසර කලකිරීම විමුක්තියට උපකාර වෙන නිසායි. අද මේ මාතෘකාවරගත්තු ගාථාවෙනුත් හිට අදාළ කතාපුවතිනුත් මේ කාරණයට ගැලපෙන සාධක රාශියක් අපට මතු කර ගන්න පුළුවන් වේවි. මේ ගාථා ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළේ රජගහනුවර වේළුවනාරාමයේ වැඩවාසය කරන අවස්ථාවකයි. ඒ නගරයේ හිටිය සිරිමා නැමැති නගරසෝභිනිය ගණිකාව පිළිබඳ කාරණයක් නිසායි මේ දේශනාව වදාළේ. රජගහනුවර හිටිය සිරිමා නැමැති ඒ ගණිකාව ජීවක වෙදතුමාගේ නැගණියයි. රූප සම්පත්තියෙන් බොහොම අගතැන්පත් සුප්‍රසිද්ධ නගරසෝභිනියක් සිටිය ඇය එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා සෝවාන් ඵලයට පැමිණියා. පසුවදාම බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සංඝයා වහන්සේලාට ලොකු දානයක් විශාල දානයක් පවත්වලා අවසර ලබා ගත්තා. දිනපතා තමන්ගේ නිවසෙහි සංඝයා වහන්සේලා අට නමකට සලාක බත් පිළිගැන්වීමට අට්ඨක බත් නමින් හඳුන්වන ඒ සලාක බත් ක්‍රමයක් ඒ කාලේ තිබුණා. ඉතින් ඒ වගේම දිනපතාම සංඝයා වහන්සේලා අට නමක් සලාක ක්‍රමයට ලහබත් ක්‍රමයට තෝරගෙන හෙතෙනට වැඩම කරනවා. මේ තැනැත්තිය ඉතාම ශ්‍රද්ධාවෙන් ඉතාමත්ම ප්‍රණීතන් දෙමින් දානය පූජා කරනවා. එක නමකට තුන් හතර නමකට සෑහෙන තරමට දානය පූජා කරනවා. ඒක දවසද්දා ඒ සිරිමාවගේ ගෙදර දානය බැඳු එක්තරා භික්ෂුවක් එයින් යොදුන් කීපයක් ඈත විහාරයකට වැඩම කළා. ඒ හැන්දෑවේ සංඝයා වහන්සේලා රැස්වුණු අවස්ථාවේදී ඒ සංඝයා වහන්සේලා මේ භික්ෂුවගෙන් ඇහුවා අද දවල් අද කොහේදීද දානේ වැළඳුවේ කියලා. ඉතින් කිව්වා මේ සිරිමාවගේ අට්ඨක බත් මේ දානේ වළඳලා යාවේ කියලා. කොහොමද හොඳට දානේ එහෙම දෙනවද කියලා ඇහුවා. අපොයි ඒක වර්ණනා කරන්න බැරි තරම් ඉතාමත්ම ප්‍රණීතන්දමින් දානය දෙනවයි දෙතුන් නමකට සෑහෙන. හැබැයි දානයටත් වඩා ඇයගේ රූප ස්වභාව විශිෂ්ටයි කියලා කිව්වා. ඒක මේ විදියයි කියලා රූප ස්වභාව හිටම් වර්ණනා කළා. මේ කාලේ එතන හිටිය තරුණ භික්ෂුවක් කට අදහසක් පහළ වුණා. මම කොහොම හරි මේ තැනැත්තිය දකින්න ඕන කියලා එදාම පිට වෙලා පස්ෙන් දැලිවෙන යාම වෙනකොට අර විහාරයට අර ඒ ප්‍රදේශයට පැමිණිලා සලාක බත්ත වාරය ලබා ගත්තා. ලබාගෙන මේ අතරතුර යම් කිසි සිද්ධියක් සිරිමාවගේ නිවසේ සිද්ධ වුණා. කලින් දවසේ දානේ වළඳලා අර භික්ෂුන් වහන්සේලා වැඩිය පැටියම් වගේ සිරිමාවට යම් කිසි බරපතල ආබාධයක් ඇදිලා ආභරණ ඉමාත් කරලා ඉවත් කරලා ඇඳි හාන්සි වුණා. පස්සෙන් දාර කියාපු භික්ෂුව සලාක භත්ත වාරයට පැමිණෙන වෙලා වෙනකොට ඇයට නැගිටින්නත් බැරි තරමට බොහොම දුර්වලයි. ඉතින් ඒ පැමිණ සංඝහාන්සලා වැඩියයි කියලා දැනුනහම දාසියන් එහෙනම් කට්ටියම දානෙත් සූදානම් කළ පිළිගන්වන්න කිව්වා. ඉතින් ඒ දානෙ පිළිගන්වුවට පස්සේ අවසානයේ සංඝහාන්සලාට වඳින්න සිරිමාව එතෙන්ට කිට්ටුනේ අර දාසියන්ගේ පිහිටෙන් වාරු කරගෙන වෙවුල වෙවුල ඇවිල්ලා සංඝයා වහන්සේලාට වැඳා. මේකෙන් යම්කිසි ඇති වුණු සංවේගයක් නිසා අර භික්ෂුව දාන එතෙන්දි වැළඳුවෙත් නැහැ. පාත්‍රයත් අරගෙන ගිහිල්ලා විහාරයට ගිහිල්ලා දාන නොවැළඳවම පාත්‍රයේ පැත්තකින් තියලා සිවුරේලාගෙන හාන්සි වුණා. අර අනිත් සංඝයා වහන්සේලා දාන වැළඳෙන කිව්වත් ආහාර ගත්තේ නැහැ. ওই විදිහට තුන් දවසක් ගත වුණා. මේ අතරතුර අර එදා හැන්දෑවෙම ඔය කියන දවස හැන්දෑවෙම සිරිමාව අර රෝගය නිසාම කාලක් ක්‍රියා කළා. රජ්ජුරුව පණිවිඩයක් හැරියා බුදුරජාණන් වහන්සේට ජීවක වෙදතුමාගේ නැගණිය සිරිමාව කලුරිය කළා කියලා. බුදුරජාණන් වහන්සේත් රජ්ජුරුවන්ට ආපසු පණිවිඩයක් යවුවා සිරිමාවගේ ශරීරය දවන්න එපාය, අමු සොහොනේයි, බඩු කැන හිලුන්ට කිට්ටු වෙන බැරි විදියට ආරක්ෂා කරලා තබන්නේ කියලා. අහම දවස් තුනක් ගෙවුනට පස්සේ හතරවෙනි දවසේ වෙනකොට අරේ ශරීරය හරියට පුපුරපු බත් හැලියක් වගේ පණු කැදැල්ලක් වගේ නව දොරින් පණුවන් වගිරෙන්න පටන් ගත්තා. ඉතින් ඒ වගේම බුදුරජාන් වහන්සේගේ ඒ උපාය කෞශල්‍ය අනුව රජ්ජුරුව අනබෙර ලැබුවා. මේ නගරේ ඉන්න හැම දෙනෙක්ම කුඩා ඒ ගෙවල් ආරක්ෂාවට ඉන්න දරුවන් ඇර අනිත් හැම දෙනෙක්ම අමසෝහනට පැමිණෙන්නේ නොපැමිණියොත් කහණු අටක් දඩේ කියලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සංඝයා වහන්සේලාට ආරාධනා කළා. ඉතින් මේ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේත් සංඝයා වහන්සේලාත් වැඩම කරන්න සූදානම් වෙන අවස්ථාවේ අර තරුණ භික්ෂුව ඉන්න තැන ඒ අනිත් භික්ෂුන් වහන්සේලා කිව්වා අන්න ශාස්ත්‍රුන් වහන්සේ සිරිමාව දකින්න යනවා කියලා. සිරිමා කියන වචනේ අහුණ හැටියට දනුපානි ගහලා මේ භික්ෂුව නැගිටලා මොකද්ද කිව්වේ කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ සිරිමා දකින්න යනවා කිව්වා. ඔබ වහන්සේත් වඩිනවාද කියලා අපෝ යන්න ඕන කියලා නැගිටලා අර පිණුණු වෙලා ඒ වෙනකොට බත් අර සභාවත්තරේ දුණේ බිය පිණුණු වෙච්ච බත් ටික වීසි ගල්ලා පාත්‍රෙත් මලකඩේ කාලා තිබුණේ ඒකත් හොදලා එල්ලගෙන ඔන්න පිටත් වුණා. ඊළා ඒ වෙනකොට අර සිව් පිරිස මෙතන රැස් වෙලා හිටියා. බුදුරජාණන් වහන්සේ ඇහුවා රජතුමාගෙන් මේ කාගේද සිරුර කියලා. මේ අර සිරිමාවගේ සිරුරේ කිව්වා. එහෙනම් මේ නගරේ අනබෙර නගරේ කියනකොට ඒ නගරේ නාගරිකයන් ඔක්කොම මෙතන රැස් වෙලා ඉවරයි. එහෙනම් අඬබෙර ගහලා මෙන්න මේ සිරිමාවගේ ශරීරයේ කොටිම කියතොත් වෙන්දේසි කරන්නයි කිව්වා. අපිට මේ කාලේ හැටියට කියනවනම් ඉතින් වෙන්දේසියේ ලංසුව කහවණු 1000යි සිරිමාව දිනකට අය කරන ගණන. කහවණු 1000ක් ගෙවලා මේ සිරිමාවගේ ශරීරය ගන්න කැමති කෙනෙක් ගන්නයි කියලා අඬබෙර ගැව්වා. කවුරුවත් නෑ සද්දයක්. එහෙනම් ගණන අඩු කරන්නයි කිව්වා. කහවණු 500ක් 100ක් 50ක් 10ක් කහවණුවක් අඩුම ගන්නේ කාකණිකයක් කියලා කෙනෙක් ඉතාමත්ම අඩු මුදලක් ඒ කාලේ හැටියට ඒක කිව්වත් කවුරුවත් ගන්න සූදානම් නැහැ. ඒ සැරේ නොමිලේ හරි නිකමට හරි ගන්න කිව්වා. කවුරුවත් ගන්න සූදානම් නැහැ. එතකොට ඔන්න බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා පේනව නේද මහණෙනි? දැන් මේ වෙනදා කහවණු 1000ක් දීලා ඒ දවසකට අසුර ලබාගත්තුවේ පිරිමාව දැන් නිකන්වත් ගන්න කවුරුවත් සූදානම් නැහැ. ඔන්න ඕකයි ශරීරයේ තත්ත්වය කියලා. ඒ අවස්ථාවේදී තමයි මෙන්න මේ වටිනා ගාථාව අදාළේ. පස්ස චිත්ත කතං බිම්බං අරුකායන් සමුස්සිතං ආතුරං බහුසංකප්පං යස්ස නත්ති ධුවං ඨಿತಿ. එක එක වචනයක්ම ඉතාම ගැඹුරුයි. පස්ස චිත්ත කතං බිම්බං විසිතිරු කොට ඔසවා තබන ලද තුවාල පිරිමේ මේ පිළිරුව බිම්බ කියලා කියන්නේ පිළිරුව. මේ පිළිරුව දැස බලන්න. පස්ස චිත්ත කතං බිම්බං අරුකායන් සමුස්සිතං ආතුරං බහුසංකප්පං රෝගාතුර වූ බොහෝ දිනාගේ සංකල්පන අවදි කරන්නා වූ මෙන්න මේ සිරුරෙහි යස්ස නැති ධුවං තితి කිසිම නොවෙනස් වෙන බවක් නිට්‍ය බවක් ස්ථිර බවක් නැත කියන කාරණයයි ගාථාවෙන් කියවෙන්නේ. ඉතින් මේ දේශනාව අහලා අර භික්ෂුන් වහන්සේ තුවාන් ඵලයට පැමිණියා කියලා සඳහන් වෙනවා. ඒ වගේම විශාල පිරිසකට ධර්ම අවබෝධය වුණ බවත් සඳහන් වෙනවා. ඉතින් මෙන්න මේ සාධාන්තරය ආශ්‍රයෙන් අපිට හිතා ගන්න පුළුවන් අර ශරීරයේ தત્ත්වය බුදුරජාණන් වහන්සේ පෙන්눔 කිරීමට උපාය ඥානය අනුව නම් කිසි වෙන්දේසියක් පැවැත්තුවා. මේ කාලයේ මල්වට්ටි වෙන්දේසියකින් තරම්වත් ආදායමක් නම් ලැබුණේ නැහැ. නමුත් අමිල ආදායමක් හැටියට තිබුණේ අන්න අර ලෝකෝත්තර මාර්ගඵල ලැබුණා ඒ වෙන්දේසිය නිසා. ඉතින් ශරීරයේ යථා තත්ත්වය හෙළි කරන්නයි මේ බුදුරජාණන් වහන්සේ මේ එක වචනයක් පාසා මේ ගාථාව යොදලා තිබෙන්නේ. පස්ස චිත්ත කතං බිම්බං. මේක නොයෙකුත් විදිහේ හැඩගැන්වීම් වලින් ඔයලාසිතා වලින් විසිතුරු කරලා තියුණත් මේ බිම්බය බිම්බ කියලා කිව්ව එතන පිළිරුවක් වගේ මේක ඇටනහර වලින් හේතු කරලා කෙලින් කරලා තියෙන මේ පිළිරුව ආතුරං මේක රෝගාතුරයි. ඔය ගිරිමානන්ද සූත්‍රය කියනා වගේ රෝග රාශියක් නැතත් ලෝකයේ සම්මත පියගණන් රෝග නැතත් අවම වශයෙන් අර සීත සීතං උන්නං දිගච්ඡා පිපාසා උච්චාරෝ පස්සාවෝ කියන ශරීරයට ආවේනික මූලික ඩහය තියෙනවා. සීතල දැනෙන උෂ්ණය දැනෙනවා කුසගින්න දැනෙනවා පිපාසය දැනෙනවා මල මුත්‍ර පහ ගැනීමට සිද්ධ වෙනවා. ඔන්න ඔය තත්ත්වයයි මේ ශරීරයේ තිබෙන්නේ. ඒ වගේම මේ ආතුර භාවය පෙන්눔 කරන එකක් තමයි. එක ඉරියව්වක ශරීරයේ තබා ගන්න බෑ. ලෙඩෙක් වගේ නිරන්තරයෙන්ම ශරීරයේ ඉරියව් වෙනස් කරන්න සිද්ධ වෙනවා. ඉතින් ශරීර තත්ත්වය උහුමයි. නමුත් මේක බහුසංකප්පං. මේක ලෝකයාගේ ඔය කලාකරුවන්ගේ සිත්තරුන්ගේ කවියන්ගේ කවි සංකල්පන අවදි කරවන පිළිරුවක් මේක. ආතුරං බහුසංකප්පං. නමුත් මේකේ යස්සනති ධුවං කීති මේ ස්ථිර භාවයක් නැත කියන එකයි එතන බුදුරජාණන් වහන්සේ වදාළේ. ඉතින් මේ ගාථාවත් දේශනාවත් අහලා තමයි ශරීරයේ යථා ස්වභාවයේ අවස්ථාවේ අවබෝධ කර ගැනීමෙන් විශාල පිරිසක් ධර්ම අවබෝධය ලැබුවා. අර තරුණ භික්ෂුව ගැන හිතලා බැලුවත් අපිට මේ කාරණයෙන් යම්කිසි ධර්මතාවක් අතු කර ගන්න පුළුවන්. දැන් කුඩා දරුවෙක් වුණත් සමහර විට ඔය සබම් බෝල බුම්බනවා. සබම් බෝලියක් පිඹිලා ඒකේ හොඳට ලස්සනට පේනකොට පිටිපස්සෙන් එලවනවා. අන්තිමට බිඳලා ගියාම කොයි තත්ත්වයකටදපත් වෙන්නේ? අන්න ඒ විදිහ දෙයක් අර තරුණ භික්ෂුවටත් සිද්ධ වුණේ. දුර බැහැර ඉඳලා ආව සිරිමා වගේ සිරිය බලන්න. නමුත් ඒ වෙනකොටමත් ළඩ වෙලා වේවුල වේවුල අනිත් අය වාරු කරගෙන යන ළඩ සිරිමාව. ඊට පස්සේ දවස් 3කට 4කට පස්සේ ඒ වචනේ ඇහෙනකොටම නැගිටලා ආවේ දැන්වත් අදවත් සිරිය බලන්න පුළුවන් කියලා හිතාගෙනයි. එතකොට අන්තිමට අර පණු කැදල්ලක් වගේ මල සිරුරක්. එතකොට ඒකම ඇති ඒ භික්ෂුවට අර මෙතෙක් මවාගෙන හිටිය ශරීරය පිළිබඳ ඒ චිත්‍රය විඳිලා යන්න. ඒක තුලින් අර ආදීනව දැන් මුලින් මේ සංසාරයේ පාඩම් තුනක් තියෙනවා ඉගෙන ගන්න. ආස්වාද, ආදීනව, නිස්සරණ කියලා ශ්‍රේණි තුනක් තිබෙනවා. ආස්වාද පක්ෂය කියලා කියන්නේ අන්න අර පංචකාම සම්පත්තියට අදාළව රූප සෝභාදීන් ඇති කර ගන්න ආස්වාදයයි රස විඳින්න විඳනෙයි. ඒක නැtei කියන්නේ නැහැ බුදුරජාන් වහන්සේ කියනවා. එහෙම ආස්වාද පක්ෂයක් නැත්නම් ලෝකේ ආස්වාදය ඔස්සේ දුවන්නේ නැත. ඒක පිළිගන්නවා. නමුත් ඊට වඩා ආදීනව පක්ෂය තියෙනවා. ඒ ආදීනව නිසා තමයි ලෝකයා යම් අවස්ථාවක අර ආස්වාද පක්ෂයේ දුවපු තැනැත්තන් අන්තිමට ඒ වගේ ආදීනව දැකලා කලකිරෙන්නේ. ඒ කලකිරුණු අවස්ථාවේ ධර්මය හරියට වැටුණොත් ඊළඟට ඒ වායේ තියෙන තුන්වෙනි අවස්ථාව හැටියට දක්වන්නේ අස්සාද ආදීනව නිස්සරණ. නිස්සරණ කියන්නේ එයින් වෙන්වීම, එයින් මිදීම. අන්න ඒ නිස්සරණයට උපකාර වෙන්නේ එතකොට බුදුරජාණන් වහන්සේ ත්‍රිලක්ෂණ දේශනාවයි අනිත්‍ය දුක්ඛනාත්ම. ඒකයි මේ ලෝකේ අපට නිවන් කරා යන්න යන්නර කියාපු නිස්සරණයයි. ඉතින් මෙන්න මේ කථාන්තරයත් ගාථාව තුළින් බුදුරජාණන් වහන්සේ මතු කළ දුන්නේ ඔය තත්වයයි. මේක ඊටාත්ම ක්‍රමානුකූලව ධර්මයේ දැක්වෙන අවස්ථාවක් තිබෙනවා. බොහොම ප්‍රකට වටිනා සූත්‍රයක් මහා දුක්ඛකන්ද සූත්‍රය කියලා මැදුම් සංගියේ. බුදුරජාණන් වහන්සේ මා පුදුම අන්දමට සංඝයා වහන්සේලා සමග ඒ සංවාද වශයෙන් එහෙම නැත්නම් ප්‍රශ්නෝත්තර වශයෙන් මෙන්න මේ කාරණා හේතු ගන්වන්න උත්සාහ කර ආකාරය. තවස්ථාක බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලාගෙන් අහනවා, මහණෙනි ඔන්න ක්ෂත්‍රිය තරුණියක් කන්‍යාවක් කියලා එතන කියන්නේ ක්ෂත්‍රිය තරුණියක් හෝ බ්‍රාහ්මණ තරුණියක් හෝ ගෘහපති තරුණියක් හෝ ඉන්නවා වයස 15-16 පමණ. පහනට වැඩිය උසත් නැති, මිටිත් නැති, කෙට්ටුත් නැති, මහතත් නැති, පමණට වැඩිය කළුත් නැති, සුදුත් නැති, හොඳ වර්ණ ශෝභාව ඇති කෙනෙක්. කොහොමද මහණෙනි මේ අවස්ථාවේ මොකද කියන්නේ? ඒ අවස්ථාවේ ඒ තනත්තියගේ රූප ශෝභාවයි තාමත්ම උතුම් නේද? බොහොම උසස් නේද? උසස් රූප ශෝභාවක් තිබෙනව නේද? එහෙමයි ස්වාමී. හොඳයි මහණෙනි. ඒක තමයි ඔන්න ඔක තමයි ඒ රූපය නිසා යම් සැපයක් සොම්නසක් ඇති වෙනවා නම් ඒක තමයි රූපයේ තියෙන ආස්වාදේ. රූපයන්ගේ ආස්වාදේ ඔන්න එතකොට බුදුරජාණන් වහන්සේ එතන ප්‍රකාශ කළ සංඝයා වහන්සේලාත් එකඟ වුණා. ඒ ලක්ෂණය තියෙන අවස්ථාවේ යම් සැපයක් සොම්නසක් ඇති වෙනවා නම් ඒක තමයි ආස්වාද පක්ෂය. ඔන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ පටන් ගන්නවා. දැන් මහණෙනි එම නැගණියම අවුරුදු 80ක් 90ක් 100ක් ගත වුණු තැන තාමත්ම ජරා ජීර්ණ මහලු තත්වයට පැත්විලා අර නැමුණු පරාල කොන් දෙකක් වගේ වග ගැහිලා කඩ දත් ඇතිව කෙස් ඉදිලා කෙස් පැහිලා තට්ටේ පෑදිලා ඇඟ රැලි වැටිලා ඇඟ හැම තැන තැන කළු පැල්ලම් මතුවෙලා තියෙන අවස්ථාවට පත්විලා ඉන්නකොට මොකද මහණෙනි හිතන්නේ අර කලින් තිබුණු රූප ස්වභාව අතුරු දහන් වෙලාද ආදීනව මතුවෙලාද? එහෙමයි ස්වාමී. ඉතින් ඊළඟට නැවතද මහණෙනි ඒ නැගණියම දකින්න ලැබෙනවා ඊටාත්ම බලවත්සේ රෝගාතුර වෙලා තමාගේ මල මුත්‍රවල ගැලිලා අන් අය විසින් නැගිටවනවා, අන් අය විසින් හාන්සි කරනවා තත්වයටපත් වෙලා ඉන්නවා. මොකද මහණෙනි හිතන්නේ ඒ අවස්ථාවේ ඒ අර කලින් තිබුණු රූප ස්වභාව වර්ණ ස්වභාව අතුරුදහන් වෙලාද ආදීනව මතුවෙලාද? එහෙමයි ස්වාමීනි. ඕකත් ඔන්න ආදීනවයක්. එතකොට රූපේ ආදීනවයක් කියලා එක තහවුරු කරනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ කියනවා, නැවතද මහණෙනි එම නැගණියම දකින්න ලැබෙනවා සොහනක, අමු සොහනක දමලා තියෙනවා අතහැරලා දවසක් දෙකක් තුනක් ගත වෙලා ඉදිමිලා නිල් වෙලා පැසවල හැරව ගිරෙන තත්ත්වයටපත් වෙලා පිටින අවස්ථාව. මොකද මහණෙනි හිතන්නේ අර කලින් තිබුණු රූප ස්වභාව අතුරුදහන් වෙලාද ආදීනව පහළ වෙලාද? එහෙමයි ස්වාමී. ඔන්න ඔකත් ආදීනවයක් රූපේ. නැවතද මහණෙනි ඒ නැගණියම දකින්න ලැබෙනවා කපුටන් විසින් කනු ලබන, විජුලිහිණියන් විසින් උකුස්සන් විසින් කනු ලබන බල්ලන් හිවලුන් අනිකුත් සතුන් විසින් කනු ලබන අවස්ථාවටපත් වෙලා පණුවන් දමපු ශරීරයක් හැටියට මොකද මහණෙනි සිතන්නේ අර කලින් තිබුණු රූප ස්වභාව අතුරු දහන් වෙලාද ආදීනව මතු වෙලාද එහෙමයි ස්වාමී ඔන්න ඔකත් මහණෙනි ආදීනමයක් රූපේ නැවතද මහණෙනි එම නැගිනියම දකින්ට ලැබෙනවා මස්ලේ සහිත නහර බැම්මෙන් බැඳුණු ඇටසැකිල්ලක් හැටියට සුහුණී අතහැරලා දාලා සිටිනවා මොකද මහණෙනි හිතන්නේ අර කලින් තිබුණු රූප ස්වභාව අතුරු දහන් වෙලාද ආදීනව මතු වෙලාද එහෙමයි ස්වාමී ඔන්න ඔකත් ආදීනමයක් රූපෙහි නැවතද මහණෙනි එන ගැනීම දකින්ට ලැබෙනවා මස්ලේ නැතිව නහර බම්මෙන් බැඳුණු ඇටසැකිල්ලක් හැටියට සුහුණී දමලා තිබෙනවා මොකද මහණෙනි හිතන්නේ අර කලින් තිබුණු රූප ස්වභාව අතුරු දහන් වෙලාද ආදීනව මතු වෙලාද එහෙමයි ස්වාමී ඔන්න ඔකත් රූපෙහි ආදීනම නැවතද මහණෙනි එන ගැනීම දකින්ට ලැබෙනවා ලේ මස් ඉවත් වුණු නහර බැම්මෙන් පමණක් බැඳුණු ඇටසැකිල්ලක් හැටියට සුහුණී අතහැරලා දාලා සිටිනවා මොකද මහණෙනි හිතන්නේ මේ අවස්ථාව අර කලින් තිබුණු රූප ස්වභාව අතුරු දහන් වෙලාද ආදීනව මතු වෙලාද එහෙමයි ස්වාමීනි ඕකත් ඔය රූපේ ආදීනමයක් නැවතද මහණෙනි නගිනියම දකින්ට ලැබෙනවා නහර බැම්මිනුත් මිදිලා යට ඒ තැන විසිරිලා එක පැත්තක අත් යට තව පැත්තක පා යට තව පැත්තක කෙන්ඩා යට තව පැත්තක කලවා යට තව පැත්තක උකුල් යට තව පැත්තක පිටකටුව තව පැත්තක හිස් කබල අන්නේ අවස්ථාවේ මොකද මහණෙනි හිතන්නේ අර කලින් තිබුණු රූප ස්වභාව අතුරු දහන් වෙලාද ආදීනව මතු වෙලාද එහෙමයි ස්වාමී නොකත් රූපේ ආදීන නැවතද මහණෙනි මේ නගිනියම දකින්ට ලැබෙනවා එය තනිකර ඇට ගොඩක් පමණටපත් වෙලා අවුරුද්දක් ගත වුණාට පස්සේ හරියට හක් ගෙඩියක වගේ සුදු පාටට හැරිච්ච ඇට ගොඩක් එකතු කරලා තියෙනවා ඊළඟට ඒ ඇට ගොඩම තවත් කල් ගත වුණාම දිරලා කුණු වෙලා සුණු බවටපත් වෙලා තිබෙනවා මොකද මහණෙනි හිතන්නේ අරේ නැගණියගේ අර 15 16 වයසේදී අච්චර අර ලස්සනට හිටිය නැගණියගේ ඒ රූප ස්වභාව අතුරු දහන් වෙලාද ආදීනව මතු වෙලාද එහෙමයි ස්වාමී ඔන්න මහණෙනි එතකොට රූපයන්ගේ ආදීනව ඊළඟට කුමක්ද මහණෙනි රූපයන්ගෙන් නිස්සරණය කියන එකත් ඊළඟට ඒ අවස්ථාන බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මහණෙනි රූපයන් පිළිබඳව යම් චන්දරාග විනයක් චන්දරාගය සංසිඳ වීමක් චන්දරාගය ප්‍රහාණය කිරීමක් ඒ කියන්නේ ඊට තිබෙන ඇල්ම කැමැත්ත රාගය ඒවා දුරු කිරීමක් තිබෙනවා නම් අන්න ඒ තමයි රූපයන්ගේ නිස්සරණය රූපයන්ගේ නික්මීම කියලා අන්න ඔය විදිහට බුදු පියාණන් වහන්සේ අන්නර කියවපු ආස්වාද ආදීනව නිස්සරණ කියන අවස්ථා පියවරෙන් පියවරට සංඝයා වහන්සේලාට හේතු ගන්වන්න ප්‍රශ්නෝත්තර වශයෙන් ඉදිරිපත් කරමින් පෙන්වන අවස්ථාවක් මේ මහා දුක්ඛ කන්ද සූත්‍රයේ සඳහන් වෙනවා. අපි මේ ආශ්‍රයෙන් එතකොට හිතා ගන්න ඕන මේ රූපයන්ගේ බුදු පියාණන් වහන්සේ මේ හැම එකක්ම කළේ මොකටද? අන්න අර චන්ද රාග ප්‍රහාණය සඳහා. රූපයන්ගෙන් මිදීම කියලා කියන්නේ රූපයන් පිළිබඳව ඇති ඇල්ම නැති වෙන ආකාරයට සිතුම් පැතුම් පැවැත්වීමයි ඊට අවශ්‍ය කලකිරීම, සසර කලකිරීම, ඉස්මතු කිරීමටයි. ඒ කාරණය තවත් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා තියෙනවා වටිනා ගාථාවකින්. නතේ කාමා යානි චිත්‍රාණි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ තිඨන්ති චිත්‍රාණි තතේව ලෝකේ අතිත්ථ ධීරා විනයන්ති ඡන්දං. නතේ කාමා යානි චිත්‍රාණි ලෝකේ ලෝකේ තියෙන ලස්සන දේවල් නෙවෙයි කාමයෝ. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ සංකල්ප රාගයයි සිතුම් පැතුම් පිළිබඳව ඇල්මයි නියම විශේෂ විදියෙන් කාමය කියලා හඳුන්වන්න වෙන්නේ පුරුෂයෙකුට කාමයක් වන්නේ. තිඨාන්ති චිත්‍රාණි තතේව ලෝකේ චිත්‍ර විචිත්‍ර විසිතුරු ලස්සන දේවල් කොතිකුත් ලෝකයේ තිබෙනවා. නමුත් අතේත්ත ධීරා විනයන්ති ඡන්දං නුවණැත්තෝ ඒ පිළිබඳව ඇති ඡන්දය කැමැත්ත ඇල්ම දුරු කරනවා. ඉතින් ඔන්න ඕකයි එතකොට ධර්මයේ ඉලක්කය මේවා ආදීනව පක්ෂේ වටහා ගැනීම තුලින් මේවා ඇති ඇල්ම තම අවස්ථාවක සිතෙන් දුරු වුණා නම් ඒ අවස්ථාවේ හිංසිත උදා ගන්න ශක්තියක් ලැබෙනවා. මේ අවස්ථාවේ තමයි අර සිත තුල විදර්ශනා ඥාන වශයෙන් අනිත්‍යතාව මුල් කරගෙන ඇති වුණු යම් කිසි සිතිවිලි පරම්පරාවක් ගැඹුරින් ගිහිල්ලා ඒ අවස්ථාවේ නිර්වාණ අවබෝධය වෙන්නේ මාර්ගඵල tattve හැටියට. ඉතින් එතකොට අපිට මේ ධර්මයේ පියවරින් පියවරට අන්න බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා ලෝකයේ තියෙන විචිත්‍ර දේවල් ඉවය ආස්වාද පක්ෂියත් අපස්සාද ඉවය ආස්වාද පක්ෂිය ටිකයි ආදීනෝ භීයෝ ආදීනෝ එත් භීයෝ මෙහි ආදීන පක්ෂිය වැඩි කියන අවබෝධය තුලින් ආදීන ගැන වඩා අවධානය යොමු කිරීමෙන් තමයි යම් අවස්ථාවක ඇති කරගන්න නිබ්බිදා කියලා කියන සසර කල කිරීම ධර්මතාවක් හැටියට දක්වනවා. නිබ්බිදා විරාග විමුක්ති, නිබ්බිදා කියලා කියන්නේ නිර්වේදය කියලා කියන්නේ සසර කල කිරීමයි. ඒ සසර කල කිරීම තුලින් විරාගය කියලා කියන්නේ නොයල්මක් ඇති වෙනවා. ඒ නොයල්මෙන් තමයි චිත්ත විමුක්තියක් ඇති වෙන්නේ. ඉතින් ඔන්නෝය ඒ ධර්ම කාරණා ටිකයි අපිට මෙන්න මේ කථාන්තරිනුත් මතු කර ගන්න පුළුවන් වන්නේ. ඉතින් මෙන්න මේ කාරණයම සතිපට්ඨාන සූත්‍රය කියන පින්වතුන් එයාලා තියෙන පින්වතුන් දන්නවා. ඔය නව සීවතිකය වශයෙන් දක්වන ඒ අවස්ථාව තමයි අර බුදුරජාණන් වහන්සේ මහා දුක්ඛ කන්ද සූත්‍රයේ ඉස්මතු කරලා දැක්ුවේ. ඉතින් ඒ කාය අනුපස්සනාවට අදාළ කය යථා තත්ත්වය දැන් ඇත්ත වශයෙන්ම යථා භූත ඥානය කියලා කියන ශරීරයේ ඇතිතතු වටහා ගැනීම, ශරීරයේ ලෝකයේ ඇතිතතු වටහා ගැනීම තුලින් තමයි සසර කල කිරීම ඇති වෙන්නේ. නිබ්බිදා යථා භූත ඥානය ඇති කරගෙන සසර නොකල කිරීම බෑ. එක ධර්මතාව යථා භූත ඥානය ඇති වෙනවත් එක්කම සසර කල කිරීම ස්වාභාවිකවම සිද්ධ වෙනවා. බුද්ධ යථාභූත ඥාණයට අයිති යන්නර කියාපු තත්ත්ව ආස්වාද ටිකයි ආදීනව බහුලයි. ඒ වගේම ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයට සියත් ලක්ම යටයි. ඒක තුලින් තමයි එතකොට හිත එයින් මෑත් කර ගැනීමයි අන්න චන්දරාග ප්‍රහාණය කියලා කිව්වේ. මේ තත්ත්වය සතිපට්ඨාන සූත්‍රයේ දැක්වෙනවා. දැන් මේ පින්නතුනුත් බොහෝ අය දන්නවා ඇති සතිපට්ඨාන සූත්‍රයේ තිබෙනවා සතිය පිහිටුවීම පමණක් නෙවෙයි සතිපට්ඨාන භාවනා කියලා දැක්වෙන ඉතාමත්ම ගැඹුරු විදර්ශනාවට යන චින්තන ක්‍රමයක් සතිපට්ඨාන සූත්‍රය තුල තියෙනවා. ඒ දැන් මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ ඒ සංඝයා වහන්සේලාගේ සිතට දුන්නා යම් චිත්‍රයක්. ඉස්සෙල්ලම අර මහා දුක්ඛ කන්ද සූත්‍රයේ 15 හැවිරිදි තරුණියක් පිළිබඳ වර්ණ ශෝභාව පිළිබඳ චිත්‍රය අර සමන් බෝලයක් වගේ ඉදිරියට ඉදිරිපත් කළා. ඊට පස්සේ තමයි එක බින්දින හැටි පෙන්වුවේ. අන්න ඒ වගේ දැන් මෙතනත් සතිපට්ඨාන සූත්‍රයේ ඒ ශරීරයේ යථා තත්ත්වය ක්‍රමානුකූලව දක්වලා එපමණක් නෙවෙයි ඒ අනුන්ගේ ශරීරයට පමණක් සීමා කරන්නේ නැතුව ඒක තමාගේ ශරීරයට ආරෝපණය කර ගැනීමේ ක්‍රමයක් සතිපට්ඨාන සූත්‍රයේ තිබෙනවා. ඒ ටික හඳුන්වන එක්තරා විශේෂ වචනයක් තිබෙනවා උපසංහරති කියලා. උපසංහරති කියලා කියන්නේ තමාගේ කයටම පමුණුවා ගන්නවා, තමාගේ කය වෙතම ආරෝපණය කර ගන්නවා. දැන් මේ සතිපට්ඨාන සූත්‍රයේ නව සීවතිකේ දක්වන අවස්ථාවල ඒ පෙන්නුම් කරන්නේ සෙය්‍යථාපි කියන ඒ උපමාවක් දක්වන ආකාරයට යම්සේ කෙනෙක් දකින්නේද මෙන්න මේ විදිය රූපයක් අනුසෝහනක විසිකරලා තියෙන මේ විදිය රූපයක් දකින්නේද කියලා පටන් ගන්න. නමුත් ඒක අන්තිමට ඉවර වෙන්නේ සෝ ඉමමේව කායං උපසංහරති. එතෙම ඒ දර්ශනය තමා වෙතම පමුණුවා ගන්නවා, තමා වෙතටම යොමු කරලා තේරුම් ගන්නවා. අයම්පි කෝ කායෝ එවං ධම්මෝ එවං භාවියේ තං අනතීතෝ. මේ කයත් මේ විදිහම ධර්මතාවකට යටයි, මේ විදිහම ස්වභාවයකට පත් වෙනවා, මේ தත්වයෙන් ඉක්ම වූ දෙයක් නෙවෙයි මගේ ශරීරය කියලා තමා වෙතම ආරෝපණය කර ගන්නවා. මෙන්න මේ කාරණය සතිපට්ඨාන සූත්‍රයේ ක්‍රමානුකූලව දැක්වෙන්නේ අජ්ජත්ත බහිද්ධා කියන දෙපැත්තත් ඒ දෙක එකතු කළා. අජ්ජත් බහිද්ධා කියලා එකවරට සලකා ගැනීමක් කියන අන්න ඒ විදිහ ගැඹුරු විදර්ශනාවකට යන ඉගැන්වීමක් මේ සතිපට්ඨාන සූත්‍රයේ තිබෙන්නේ. මේ කාරණය යම් කිසි උපමාවකින් කියනවා නම් දැන් දැලි පිහියක් කරගලක හරි පටියක හරි මදිනකොට විටක ඒක උඩහට මදිනවා, තවත් විටක පහළට මදිනවා, තවත් විටක වේගයෙන් ඉහළටත් පහළටත් මදිනවා. මොකද ඒ අර මෝහත පැති දෙක විතරක් නෙවෙයි මෝහතත් වැදෙන්න ඕන. මෝහත හරියට පෑදෙන්න යන තුන්වෙනි අවස්ථාවේ ඉහළට 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 පහළට 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 ඉහළට පහළට ඉහළට පහළට ඉහළට පහළට ඉහළට පහළට හරියටම තමයි අන්න හරියට මෝහත හැදෙන්නේ කන්න රේන්නේ වැලි පිහියේ ඒ වගේ දෙයක් තමයි මෙන්න මේ විදර්ශනාවෙත් ඇතම් කෙනෙක් අර කියාපු විදියට වෙන කෙනෙකුගේ ශරීරයක් ඇත්ත වශයෙන්ම මලගිය සිරුරක් උපකාර කරගන්නේ තමන්ට මරුණට පස්සේ ඒක කරන්න බෑනේ කාගේ හරි මියගිය කෙනෙකුගේ ශරීරයක් හිතෙන් හරි මවා ගන්නවා මේ කාලේ නම් ඒවට නොයෙකුත් ක්‍රම තිබෙනවා දකින්නවත් පවා මේ කාලෙත් තිබුණා අමු සෝම වල කදිමට දකින්න මේ කාලෙත් රූප වශයෙන් හරි දකින්න පුළුවන් නමුත් ඒන් ප්‍රයෝජන ගැනීමයි එතන ප්‍රධාන වන්නේ යම්සේ දකින්නේද දැක්කා හෝ දැක දෙයක් ආශ්‍රයෙන් සිතේ මාගෙන ඊළඟට ඒ தત્ත්වය තමා වෙතම ආරෝපණය කරනවා මේක භාවනාවක් වශයෙන් වැඩිීමේදී ඒක කුළු ගැන්වෙන අවස්ථාවේදී අන්න අර කියාපු ඉහළට පහළට කියන එක වරට යනවා වගේ සියුම් මන්දමින් තමාගේ කයටම ආරෝපණය වෙන අවස්ථාවක් තිබෙනවා එතෙන්දී යථාභූත ඥාණය මතුවේ එතෙන්දී යථාභූත ඥාණය මතුවෙන්නේ ඒක නිසා අතීත ආචාර්යවරු කියන්නේ ඇතැම් කෙනෙක් ඒ චරිතානුකූලව සමහර විට තමන්ගේ ශරීරයෙන් පටන්ගෙන මේ ශරීරය වගේ තමයි අනිත් කයත් කියලා එහෙම තේරුම් ගන්න තවත් කෙනෙක් අනුන්ගේ ශරීරයෙන් පටන්ගෙන විදර්ශනාව කුළු ගන්නවන තමාගේ ශරීරයට ආරෝපණය කරලා ඒ පුද්ගලයන් පිළිබඳව දැන් කේමා රූපනන්ද ආදීන් රූප සම්පත්තිය ගැන මාන්නය ඇති අයට බුදුරජාන් වහන්සේ වෙන ශරීරයක් මවල පෙන්නලා ඒක දිරාපත් වෙන ආකාරය පෙන්වු කරලා ඒ වගේ නේද මාත් මටත් වෙන්නේ ඔක නේද කියලා එහෙම හිතන්න සැලැස්සුවා දැන් මෙතෙන්දිත් අර සීමාව මේ ශරීරය ගැන ලොකුවට හිතාගත්තු අර භික්ෂුවට අන්තිමට ඒ தத்துவම නේද මේකක් කියලා වැටෙන්නේ නැති ඒ වැටීම තුලින් තමයි අන්න විදර්ශනාව සම්පූර්ණ වුනේ ඉතින් ඔයම අජත්ත කියන ඇතුළත පිටත ભેදය මේ අපි ඇති කරගත්තු કૃත්‍රිම ભેදයක් ඇතුළත තියෙන ධාතු හතර පිටත තියෙන ධාතු හතර ඇතුළත තියෙන ශරීරවලත් තත්ත්වය එකයි පිටත තියෙන ශරීරවලත් තත්ත්වය එකමයි නමුත් මේක අපි නොයිකුත් අපේ අවිද්‍යාව නිසා මෝහය නිසා අපි මේවා වෙන් කරගෙන ඒ පිළිබඳව ඇලුම් ගැටුම් ආදී ඇති කරගන්නවා ඉතින් බුදුරජාණන් වහන්සේ යන්න මතු කරලා දෙනවා අජත්තං ඉස්සෙල්ලා ඇතුළත ගැන හිතනවා කෙනා ඊළඟට යම් කිසි අවස්ථාවක බහැර ශරීරය ගැනත් හිතන්න ඕන අන්තිමට ඒ දෙක එකතු වෙන අවස්ථාවයි අජත්ත බහිද්දා වශයෙන් තිබෙන්නේ ඒ අවස්ථාවේ තමයි විදර්ශනා කුළු ගැන්වෙන්නේ පුදුමාකාරයෙන් ඇතැම් ඔය විදර්ශනා යෝගීන්ට ඒ ප්‍රත්‍යක්ෂය ලැබිලත් ඇති ඔය ඇටසැකිල්ලක් ගැන හිතන අවස්ථාවේ යම් අවස්ථාවකින් අපොයි මගේ ශරීරයත් මේකම නේද කියලා සමහර විට ඔය මේ කාලේ එක්ස්රේ කරන්න වගේ සමාගේ ශරීරයත් පිට ශරීරයත් පේන්න පුළුවන් සමහර අවස්ථාවල ඒක ස්වාභාවිකයි ස්වාභාවිකයි කියලා කියන්නේ විදර්ශනා ඥාණයට සාමාන්‍ය ලෝකෙට සාමාන්‍ය ඇසට නොපෙනෙන තත්ත්වයක් විදර්ශනානුවට වැටහෙනවා අතීත කතාන්තරවල ඔය අහලා තියෙනවනේ අර දත් ඇට දැකලා මේ ඇට සැකිල්ලක් පාර ගියයි කියන අර තිස්ස ස්වාමින්වහන්සේ පිළිබඳ ප්‍රවෘත්ති එයින් අපිට පේනවා ඒ අට්ඨික සංඥාව ප්‍රබලාන්දමින් වැඩු සංඝයා වහන්සේ නමක් පිණ්ඩපාතේ වඩින අතරේ දැක්ක ආදිසියේ යම් කිසි ස්ත්‍රියක් සාමියා පුරුෂයා එක්ක කලකිරීලා කලහ කරගෙන ගෙදර යන්න සූදානම් වෙන අතරේ අර කැලෑ පාරකදී දැක්කහම ඒ ස්ත්‍රිය කෙලෙස් වශයෙන් යම් කිසි හයියෙන් සිනාවක් සිනාසුණා මේ භික්ෂුන් වහන්සේ අර සද්දෙට බැලුවා බලනකොට දත්තිකය පෙනුනේ ඊට වැඩිය බැලුවේ නැහැ සංවර නිසා. ඒකට දත්තික ආශ්‍රයෙන් කමටහනයි මතුනේ. ඉන් පස්සේ ඒ ස්ත්‍රිය සොයාගෙන ආපු ස්වාමී පුරුෂයා ස්ත්‍රියක් යනවා දැක්කද කියලා ඇහුවාම භික්ෂුන් වහන්සේ කිව්වා ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද දන්නේ නැහැ ඇට සැකිල්ලක් නම් ගියා කියලා. අන්නේ බොරුවක් නෙවෙයි කිව්වේ. ඒ සංඝයා වහන්සේගේ විදර්ශනා ඥාණයට ඒ ඇසට විදර්ශනා ඇසට පෙනිච්ච ටිකයි ඒ අවස්ථාවේ ප්‍රකාශ කළේ. ඉතින් ඒ විදිහේ දේවල් ප්‍රත්‍යක්ෂ අට්ටිකයක් හෝ උද්දමාතකයක් හෝ ඒ විදිහේ කමටහනක් වඩන පින්වතෙකුට උනත් ඒ தත්ත්වය අවබෝධ වෙන්න පුළුවන්. ඉතින් ඒකයි යන්න අර කරගලෙන් මදින දලිපිය හොඳ හැටි මුහත් වෙන වෙලාවයි එක. ඒක තුලින් ඒ යථාභූත ඥාන මේ දෙකේ වෙනසක් නැහැ. ඒ ටික ධර්ම සාහිත්‍ය සඳහන් බුද්ධ වචනයක් හැටියට ඔය කාවිච්ඡන්දනික ගාථා නමින් හැඳින්වෙන සම්පූර්ණ කමටහනක් වගේ මේ වටිනා සූත්‍ර දේශනා සුත්ත නිපාත ග්‍රන්ථේ නෝ ඒක විජේ සූත්‍ර නමින් හැඳින්වෙනවා. ඒකේ තියෙනවා අන්නේ මේ කාරණේ මේ ධර්මතාව කෙටියෙන් දක්වලා යථා ඉදං තථායේතං යථා ඒතං තථායිදං අධ්‍යත්තං ච බහිද්ධාච කායේ ඡන්දං විරාජේ යථා ඉදං තථායේතං මේ කය යම්සේද ඒ කයත් එසේමය යථා ඒතං තථායිදං ඒ කය යම්සේද මේ කයත් එසේමය අධ්‍යත්තං ච බහිද්ධාච ඇතුළතත් පිටතත් කායේ ඡන්දං විරාජේ කාය පිළිබඳව ඡන්දය කැමැත්ත ආසාව දුර්ලන්නේ අන්න ඒ ධර්මතාවයි එකෙන් පෙන්නුම් කරන්නේ. ඉතින් කොයිතරම් මහ පුදුම ධර්මයක් මේ තියෙන්නේ. මේක තුල තියෙන්නේ මේ කායානුපස්සනාව වශයෙන් බලනකොට අසුබ භාවනාව හෝ යම් කිසි කර්මස්ථානයක් කරනකොට අන්න විදර්ශනා කුළු ගැන්වෙන අවස්ථාවේදී ඒක අර ඇතුළත පිටත ભેදිය මැකිලා යනවා. ඒ වගේම තවත් පැත්තක් තිබෙනවා. සතිපට්ඨාන සූත්‍රය ගැන විදිහ හිත යොදන මේ පින්නතුන්ට සමහරුන්ට ගැටලුවකුත් වෙන දැන් අර අජ්ජත් බහිද්ධා කියලා වෙන වෙනම දක්වලා එකට එකතු කරලා අජ්ජත් බහිද්ධා කියලා දක්වන්නා වගේ සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සමුදේ වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියලා තවත් ප්‍රහේලිකා විදිහේ පාඨ සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වෙනවා. ඒකේ අදහස ඒ එකෙක් පියවරක් පාසා දැන් කායානුපස්සනා කොටසේ කයි විවිධ කොටස් ගැන කියන අවස්ථාවල් වල ඒ වායේ හට ගැනීම ස්වභාවය දකිමින් වාසය කරනවා. සමුදේ පැත්ත බලමින් වාසය කරනවා. ඒ වගේම වය ධම්මානුපස්සීවා එය ගෙවි යන ආකාරයත් බලමින් වාසය කරනවා විටින් විට. දැන් ශරීරයේ ඇතිවෙන ආකාරයත් ආහාර ආදිය තුලින් මේ ශරීරයේ ඇතිවෙන ආකාරයත් බලමින් ඒ ගැන මෙහි කරනවා. ඒ වගේම මේක ගෙවි යන ආකාරයත් බලනවා. ඊළඟට ඒ දෙක එකතු වෙලා අන්න අර දැලි පිහ මදින්න වගේ සමුදේ වය ධම්මානුපස්සීවා කාස්මින් වේති. ඇතීම් නැතිීම් දෙකම එක විට දකිමින් සිටිනවා කියලා කිව්වා. ඒකත් තේරුම් ගත යුත්තේ අර විදියටයි. ඒක අරිටත් වඩා ගැඹුරුයි. අනිත්‍යතාව පිළිබඳ තියුණුම මෝහත් වීම ඇති වෙන්නේ අන්න අර සමුදේ වය එකවරට පෙනෙන අවස්ථාවයි. ඒ අවස්ථාවට තමයි නිබ්බේධිකා පඤ්ඤා කියලා කියන්නේ විනිවිද දැකීමක් එක. විනිවිද යාම. හොඳට මෝහත තියෙන දැලි පිහියක දැලි පිහේ මෝහත කොයි පැත්තටද ආйти? පැති දෙකෙන් කොයි පැත්තටද ආйти මෝහත? ඒක මහා හිතා ගන්න බැරි සියුම් තත්වයක්. අන්න ඒ වගේ තමයි අර ඇතිවීම නැතිවීම කියලා දෙකට බෙදාගෙන හිටපු එක අන්තිමට ඒ දෙකම එකතු වෙලා යන අවස්ථාවේ අන්තිමට හිස් ශූන්‍යත්වය ගැඹුරින් වැටහෙනවා. ඒක එතනම තමයි නිවන තියෙන්නේ. ඉතින් දැන් අර අපි අර ඔය සමුදය ධම්මානුපස්සී වය ධම්මානුපස්සී කියලා කියනවා වගේම අර අජ්ජත් බහිද්ධා ભેදය ගැන කියන්න තියෙන්නේ. මේක සවිඥානික අවිඥානික දෙකටම අදාළයි. දැන් ඔය සවිඥානික කයත් අසුභයක්. සවිඥාන අසුභං සවිඥානික කය තුල තමයි මෙන්න මේ දෙතිස් කුණප කොට්ඨාස පිළිබඳව භාවනාව ගෙන යන්නේ. මේ ශරීරයේ තියෙන කුණප කොට්ඨාස පිළිබඳව මේ සවිඥානික කය පිළිබඳව. එතනත් අසුභ. අසුභ සංඥාව අසුභ භාවනාව හැටියට බොහෝ විට දක්වන්නේ මේ සවිඥානික කය පිළිබඳව කොටසයි. අනිත් පැත්තෙන් බලනකොට ඔය සීවතික නව සීවතික ආශ්‍රයෙන් බලනකොට අවිඥානික කය. විඥානේ නැති කය. මේ දෙකේම තියෙන අසුභ තත්වයයි. ඉතින් ඒක අර තමාගේ අනුන්ගේ කියන බෙදීම අනුව හිතලා ඒ අසුභ සංඥාව තුලින් කලකිරීම ඇති කර ගන්නවා. ඒ වගේම මේවායේ ඇති ඇතිවීම ස්වභාවයත් නැතිවීම ස්වභාවයත් ගැන බලන තැනැත්තාට යෝගාවචරයාට ක්‍රමක්‍රමයෙන් මේ දෙක එකතු වෙලා ගැඹුරින් වැටෙන අවස්ථාවක් වෙනවා. අන්න ඒකයි එතකොට එතනයි තියෙන්නේ ධර්මයේ ඉතාමත්ම ගැඹුරු කොටසක්. ඒක අපට කියන්න වෙන්නේ නොතන ඉඳලා යන්නේ ඇත්ත වශයෙන්ම ටිකක් ගැඹුරු කොටසක්. ඒක බය විශ්වාසීවිතු නෑ. නමුත් අපි කවුරුත් අහලා තිබෙනවා නිවනට සංකත කියලා වචනයක් තිබෙනවා. සංකත කියන වචනේ අදහස සකස් කරගත්තු කියන එක. සකස් කරගත්තු කියලා කියන්නේ මේ කාලේ කියනවා නම් કૃත්‍රිම දෙයක්. මාපාපු දෙයක්. අටවාගත්තු දෙයක්. හිතෙන් හදාගත්තු දෙයක් වගේ සංකත කියන වචනය තුල තිබෙන්නේ. ඊළඟට නිවන ගැන කියනකොට ඒකටත් ඔය බොහොම දෙනා සාදුකාර දෙන නිවන කියන වචනෙටම අසංකත ධාතු කියලාත් කියනවා. අසංකත කියලා දෙයක් ධර්මයේ සඳහන් වෙනවා. එතකොට සංකත එක පැත්තකින් තියෙනවා අසංකත එක පැත්තකින් තියෙනවා. ඔන්න ඔතන ඉඳලා ඊළඟට අපි අර ධර්ම විග්‍රහයට යන්නේ. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා තීනිමානි භික්කවේ සංකතස්ස සංකත ලක්ෂණානි. මහණෙනි සංකතෙහි ලක්ෂණ තුනක් තිබෙනවා. මොනවාද ලක්ෂණ? උපාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, පිටස්ස අඤ්ඤතත්තං පඤ්ඤායති. මේ සංකත කියලා කියන සකස් කරගත්තු හැම දෙයකම උපතක් හටගැන්මක් දකින්න ලැබෙනවා. ගෙවී යාමක්, වැයවීමක් දකින්න ලැබෙනවා. මේ දෙක අතර පිටස්ස අඤ්ඤතත්තං පඤ්ඤායති. තිබෙනවා, සිටිනවා තියලා කියන ඒ කොටස තුලත් තියෙනවා අඤ්ඤතාභාවයට වෙනස් වීමක්, වෙනස් වෙන ආකාරයක් තිබෙනවා. පිටි කියලා කියන්නේ ස්ථಿತಿ කියලා කියන්නේ පවතින, තිබෙන කියන එකයි. නමුත් මේ තිබෙන අවස්ථාවේ පවා නිරන්තර වෙනස් වීමක් තිබෙනවා. උනතන ගැඹුරු කාරණයක් ඔය තියෙන්නේ. එතකොට දැන් අර අපි කිව්වනේ කරගලේ අර දැලි පිහිය මදින අවස්ථාවේ ඉහළට ඉහළට, එහෙම නැත්නම් මේ පටි හෝ වේවා, ඉහළට ඉහළට ඉහළට, පහළට පහළට පහළට, අන්තිමට ඉහළට පහළට. දැන් එතකොට අන්න අර උපාදෝ පඤ්ඤා ඇති. දැන් සංකතය කියලා කියන්නේ හිතින් හදාගත්තු, කොටු කරගත්තු දෙයක්. ඔය කොටු කරගත්තු දෙය තුල හටගැන්මක් අපට දකින්න ලැබෙනවා. ඒ වගේම ඒක පැත්තකින් අනිත් පැත්තෙන් එක කිවිල යනවත් පේනවා. නමුත් මැද තියෙනවා අපි ඨිතේ කියලා අපිම ආරෝපණය කරගත්තු පැවැත්මක්. බුදුරජාන් වහන්සේ පෙන්වා දෙනවා මේ ස්ථිති කියලා කියන අපි මේ තියෙනවා කියලා හිතාගත්තු తත්වය ඇත්ත වශයෙන්ම මුල ඉඳලා අගටම පෙරලීමක් පමණයි. පැවැත්ම කියලා කියන්නේ පින්නතුනේ ඇත්ත වශයෙන් පෙරලීමක්. කොට අපි පෙරලීමකට පෙරලෙන දෙයකට නොපෙරළි මොහොතක්වත් නැහැ. අපි හිතා ගන්නවා පෙරලෙන්නේ නැහැ කියලා. මේ ශරීරයේ අවුරුදු 100ක් අපි කියන දැන් සමහර විට හොඳට තරුණයට හිටියපො ඔන්න දැන් දිරන්න පටන් ගත්තා. දැන් මහලු වයස මතු වුණා කියලා. නමුත් බුදුරජාන් වහන්සේ කියන්නේ මුල ඉඳලා අගටම ජරාව. උපතේ ඉඳලාම ජරාව. ඒ උපංකෙස් ඉඳලාම හැම එකක්ම දිරමපත් වෙනවා. නමුත් ලෝකියා සම්මුතියක් ඇති කර ගන්නවා. දැන් කාරිය පවතිනවා. ඔන්න දැන් තමයි දිරීම ආරම්භ වුණේ කියලා. ඔක මිත්‍යාවක්. අපි හිතෙන් මවාගත්තු දෙයක්. ඉතින් මෙන්න මේක අවබෝධ වෙන අවස්ථාවේදී තමයි අන්න අර දෙකම සමුදේවය එකතුනා වගේ ඒ ටිකෙදී තමයි ඨිතස්ස අඤ්ඤ තත්තං. ස්ථಿತಿ පවතිනවා තිබෙනවා කියලා හිතාගත්තු අවස්ථාව පවා නිරන්තරයෙන්ම වෙනස් වීමකට භාජන වෙන බව වැටහෙන අවස්ථාවක් තියෙනවා. එතකොටයි අල්ලගන්න තැනක් නැති වෙන්නේ. අල්ලගන්න දෙයක් නැති වෙන්නේ. අල්ල ගැනීම නිසයි ඨිතියක් තියෙන්නේ. අන්න එතනයි රහස. අල්ලා ගැනීම නිසයි ස්ථිතියක් තිබෙන්නේ. අල්ලගත්තු තැනයි උපාදාන පත්‍ය භව කියලා කියන්නේ අල්ලාගත්තු තැනයි පැවැත්මක් තිබෙන්නේ. අතහැරිය තැන නැවැත්මයි. අතහැරිය තැන භව නිරෝධයයි. උතන ওই රහසයි බුදුරජාන් වහන්සේ මතු කළ දුන්නේ මේ විශ්වයට. මේ විශ්වයේ ඇති ධර්මතාවය හැටියට කිසිම කෙනෙකුට විසඳා ගන්න බැරි වුණු දෙයක්. එතකොට අපි සාමාන්‍ය ලෝකයේ අපි ව්‍යවහාර කරන්නේ සංඛත දෙයින් අපි මිදිලා අසංඛත ධාතු නම් සදාකාලික නිර්වාණ ධාතුය අපි නිවිසෙනෙහි සදාකාලික වැඩ වාසය කරනවා කියලා හිතා ගන්න ඉන්නවා කියලා. එහෙම එකින් පිටින්ම මිත්‍යාවක්. මෙන්න මෙතනයි මේ ධර්මතාව අර අනිත්‍යතාව තුල තියෙන එක සංඛතස්. සංඛතයේ ලක්ෂණ තුනයි අර ඇතිවීමත් නැතිවීමත් ඒ අතර තුර අවදානම් පැවැත්මෙහි ඇති අන්‍යතාභාවයක්. ඒ ස්ථිතිය කියන්නේ අවදානම් තත්වයක්. ඇතිවීමත් නැතිවීමත් අතර හිර වෙලා තිබෙන අවදානම් තත්වයක් තමයි ස්ථිතිය කියලා අපි ගත්තු මේ පැවැත්ම කියන එක. ඒක නිරන්තරයෙන්ම ඒකේ තියෙන අවදානම් තත්වය අවබෝධ වෙන්නේ අන්න අර විදර්ශනා ඥානෙ තියුණාම. මොහතකටවත් එක එක ආකාරයෙන් නැහැ. ඉතින් ඒක තුල තමයි යන්න අතහැරීම තියෙන්නේ. අල්ලගෙන ඉන්නේ අල්ල ගැනීම නිසාමයි අර තිතිය තිතිභාව තියෙන්නේ. ඔන්න දැන් ඊළඟ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා අසංඛතයේ ලක්ෂණ. න උප්පාදෝ පඤ්ඤායති න වායෝ පඤ්ඤායති න ඨිතසඤ්ඤතත්තම් පඤ්ඤාය. අසංඛතයේ පිළිබඳව ප්‍රශ්නයක් නැහැ. අසංඛතයේ ඇතිවීමකුත් නැහැ. නැතිවීමකුත් නැහැ. තිබෙන දෙයක අන්‍යතාභාවයකට පත්වීමක් කියලා දෙකුත් නැහැ. ඔන්න එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් මේක ආශ්‍රයෙන් අර උපාදානය තුලයි බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරන්නේ. උපාදානය තුලින් අල්ලා ගැනීම තුලින් අර ඇත්ත වශයෙන්ම අනිත්‍ය වූ දෙයක් නිත්‍ය හැටියට ප්‍රකල්පණය කරනවා, හිතා ගන්නවා. එතකොට ඒ ඨිතිය කියලා ගත්තු තැන සිතඩුවක් පමණයි. සිතඩුවක් හිතාගන්නක් පමණයි. සිතඩුව කියලා කියන්නේ හිතාගත්තු දෙයක් පමණයි, ඇත්ත දෙයක් නෙවෙයි. එතකොට ඒක වැටහෙන අවස්ථාවේදී ඒක වැටහෙනත් එකම තේරෙනවා මේක තණ්හාව නිසා ඇති කරගත්තු උපාදානිනු. දැන් අර තරුණ භික්ෂුව අර සවන් බෝලි පිඹුවේ අර ඉඳගෙන සිරිමාවගේ සිරිමා කියන වචනයට අනුව ඉතාමත්ම ලස්සන ඒ නගර සෝභිනියගේ රූප සෝභාවය හිතෙන් මවාගෙන යාවේ. අන්තිමට මොකද දැකන්න ලැබුණේ? අන්න ඒ වගේ තමයි. එතකොට මේ අර හිතෙන් මවාගත්තු තත්ත්වයක් ඒක සත්‍යානුකූල නෙවෙයි. ඒක අවබෝධ වෙන අවස්ථාවේ අතහැරීම තුලින් තමයි එතකොට අසංඛත ධාතුව කියලා කියන්නේ. අමුතු ලෝකයක් නෙවෙයි. අර සිතේ මෙතෙක්ේ ගැන්ම නිසාම ඇති වුණු ස්ථිතියෙහි ස්ථಿತಿ කියලා ගත්තෙහි අන්‍යතාභාවයේ වැටෙන අවස්ථාවේදී ඉබේටම මේක භයානක දෙයක්. අල්ලගත්තු තැන බිඳෙනවා. ඒ ගැඹුරු විදර්ශනාවේදී මේ යෝගාවචරණයට වැටෙන අවස්ථාව කොතනකවත් අල්ලගන්න දෙයක් නැහැ. සංස්කාර. සංස්කාර කියලා කියන්නේ මොකද්ද? සංස්කාරවල අනිත්‍යතාව දකින්නේ මොකද්ද? සකස් කිරීම ගොඩක්. මේ සකස් කරගත්තු හැම එකක්ම මේ හැම එකක්ම බින්දෙනවයි කියලා කියන්නේ මොකද? ඒක ඒ සකස් කරගත්තු නිසාමයි ඒව බින්දෙන්නේ. මොකද සකස් කරගත්තු හැම දෙයකම අන්න අර ඇතිවීමකුත් නැතිවීමකුත් ඒ අතර අපි ආරෝපණය කරු ත්‍ිතියකුත් තියෙනවා. ඉතින් අන්න ඒකයි තිතස් අඤ්ඤ තත්තං කියන්නේ. ස්ථಿತಿ කියන தত্ত্বය තුල නිරන්තරයෙන්ම වෙනස් වීමක් බලපවත් වෙනවා. ඉතින් ඔන්න ඔය කාරණය උදාන පාළියේ සඳහන් වෙනවා. මහා බුදුම ගාථා ධර්මයක් බුදුරජාණන් වහන්සේ ඒ නේරංජරණ නදී තීරේ සම්බෝධිය ලබාගෙන සද්දවසක් විමුක්ති සුවයෙන් වැඩ ඉඳලා ප්‍රකාශ කළ මහා බුදුම ගාථාවක් තිබෙනවා. ඇතැම් පින්නතුන් ඒක හිතට ඒ ගැන නිරන්තරයෙන් සිහිපත් කරන විදිහේ මහා ගැඹුරු සූත්‍රයක්. මේ විදිහටයි ඒ සූත්‍රේන ගාථා ඒ අදාළ කොටස් කියවෙන්නේ. අයං ලෝකෝ සන්තාප ජාතෝ රෝගං වදති අත්තතෝ යේන යේනහි මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා අඤ්ඤතා භාවී භවස්තෝ ලෝකෝ භව පරේතෝ භව මේවාභිනන්දති යදභිනන්දති තං භයං යස්ස භායති තං දුක්ඛං භව විපහානාය කෝපනිදං බ්‍රහ්මචර්යං බුස්සති. එතකොට මෙන්න මේ බුද්ධ ශ්‍රී මුඛයෙන් පිට වුණ මෙන්න මේ වචනවල මහා ගැඹුරක් ඇතුළත් වෙනවා. අයං ලෝකෝ සන්තාප ජාතෝ පස්ස පරියතු. මේ ලෝකය කියලා කියන්නේ ලෝකයායි. සන්තාප ජාතෝ සන්තාපයට පත් වුණු, පස්ස පරියතු ස්පර්ශයට ගැති වූ අයං ලෝකෝ මේ ලෝකයා. රෝගං වදති අත්තතෝ රෝගයකට ආත්මයයි කියයි, ලෙඩකට ආත්මයයි කියයි, ලෙඩ ගොඩකට ආත්මයයි ව්‍යවහාර කරයි. රෝගං වදති අත්තතෝ යේන යේනහි මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා යම් යම් ආකාරයකින් සිතා ගනීද, සිතලු වශයෙන් ප්‍රකල්පණය කරයිද, එයින්මය අඤ්ඤ භාවයකට පත්වේ, එයින්මය අඤ්ඤ භාවයකට පත්වෙනවායි කියුවේ අන්න අර වැටබැඳ ගැනීම. මේකේ මේ ටිකේ මම ඉන්නවා කියලා. ඒක නිසාමයි ඒකේ අඤ්ඤතා භාවයක් ප්‍රකට වෙන්නේ, අර කියාපු බිඳීමට බය වෙන්නේ. ඉතින් ඔන්න ඊළඟට ඒක තවත් පැහැදිලි කරනවා. අඤ්ඤතා භාවී භවසත්තෝ ලෝකෝ භවපරේතෝ භව මේවාභිනන්දති. අඤ්ඤතා භාවී භවසත්තෝ ලෝකෝ අඤ්ඤාකාරයට වෙනස් වෙන ස්වභාවයම ඇති භවයට ඇලුනා වූ මේ ලෝකය. එතකොට ලෝකයේ ස්වභාවය අඤ්ඤතා භාවයට පැමිණීමයි. නිරන්තරයෙන්ම මොහොතක් නවතින්නේ නැතුව, මොහොතක් හිටින්නේ නැතුව පෙරෙන ස්වභාවයමයි ලෝකයේ ස්වභාවය. නමුත් ඒක දන්නේ නැහැ. ඒක නිසා ලෝක සත්‍යයගේ ඇලෙනෝ අඤ්ඤතා භාවී භව සත්‍යෝ ලෝකෝ භව පරේතෝ. ලැකෙන ඇලෙනෝ පමණක් නෙවෙයි, ඊට ගැති වෙනවා, භවයට ගැති වෙනවා, භව තෘෂ්ණාවට යට වෙනවා. භව මේවාභිනන්දති, භවයට පිළිමංගම සතුටු වෙනවා. අඤ්ඤතා භාවී භව සත්‍යෝ ලෝකෝ භව පරේතෝ භව මේවාභිනන්දති. ඊළඟට ඕන බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා යදභිනන්දති තං භයං. ජමක් පිළිබඳව සතුටු වෙනවා නම් ඒක භයක්. භය කියලා කියන්නේ අන්තරායක්. ඒක අන්තරායක්, අනතුරුදායක දෙයක්. ඒ භුමක් පිළිබඳවද සතුටු වෙන්නේ භවය පිළිබඳවයි. එතකොට භවය අන්‍යතා භාවයට නිරන්තරයෙන් පාත්‍ර වන දෙයක්. එතකොට ඒකෙන් සතුටු වීම තුලින්ම භයක් එනවා, අන්තරකට භාජනය වෙනවා. ඒකයි යදබිනන්දති තං භයං. යස්ස භායති තං දුක්ඛං. යමකට බිය වෙනවද ඒක දුකක්. මොකටද බිය වෙන්නේ? අන්න අර අඤ්ඤතා භාවයටයි බිය වෙන්නේ. එතකොට අඤ්ඤතා භාවී යති ලෝකයක් අල්ලගෙන ඉන්නවා. නමුත් අඤ්ඤතා භාවයට කැමති නෑ. ඒක නිසා තමයි යස්ස භායති තං දුක්ඛ. මොකටද බය වෙන්නේ? මේක වෙනස් වෙනවට බය. නමුත් වෙනස් වෙන එකට යමකට බය වෙනවද, ඒ වෙනස් වීමටයි ඒ බය වෙන්නේ. ඒකම තමයි දුක. ඒකමයි දුක. යස්ස භායති තං දුක්ඛං භව විපහානාය කෝපනිදං බ්‍රහ්මචර්යං මුස්සති. මෙන්න මේ කියාපු භව తත්වය, මේ පැවැත්මේ කියලා හිතාගත්තු తත්වය, මේක ප්‍රහාණය කිරීම, අත්හැරීම සඳහායි මේ බ්‍රහ්මචර්ය වාසය. අන්න බුදුරජාණන් වහන්සේ ධර්මයේ සාරාංශයේ පොඩි ගාථා පද දීපතුනි, ඒ උදාන ගාථා වශයෙන් එදා ඒ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. ඒකම තමයි අපි මේ සතිපට්ඨාන සූත්‍රය වශයෙන් මතු කළේ. ඊළඟට ඒක අවසානයේදී බුදුරජාණන් වහන්සේ තවදුරටත් ප්‍රකාශ කරනවා, මේ තා ලෝකයේ සන්න බ්‍රාහ්මණින් සිටියානම් මේ සංසාර ගැටලුව විසඳන්න, එහෙම නැත්නම් විමුක්තිය පිළිබඳ ප්‍රශ්නය විසඳන්න අන්ත දෙකකට ගියා. බුදුරජාණන් වහන්සේ එතන ප්‍රකාශ කරනවා යම් තාක් ශ්‍රමණ බ්‍රාහ්මණින් භවයෙන් භවයේ පිළිබඳ ප්‍රශ්නය විසඳන්න උත්සාහ කරා නම්, ඒ කියන්නේ ශාස්ත්‍රත වශයෙන් සදාකාලික පැවැත්ම තුලින් මේ ලෝකයේ තියෙන මේ සංසාර ගැටලුව විසඳන්න උත්සාහ කරනනම් ඒ ඇත් සසරින් මිදිලා නැහැ. ඒ ඇත් විමුක්ත නැහැ. ඊළඟට අනිත් අන්තය කියනවා. යම් කෙනෙක් විභව දෘෂ්ටිය තුලින් භව දෘෂ්ටිය කියලා කියන්නේ සාස්ත්‍ර දෘෂ්ටිය. විභව දෘෂ්ටිය කියලා කියන්නේ උච්ඡේද දෘෂ්ටිය. මේ පින්නතුන් අහලා තියෙනවා ධර්මය ගැන අවබෝධයක් ඇති අය. ඔය අන්ත දෙකයි තියෙන්නේ මැදුම් පිළිවෙත කියලා කියන්නේ අපේ මේ ධර්මයේ තියෙන මැදුම් පිළිවෙත. ඊට දෙපැත්ත තියෙන්නේ අන්නර ශාස්ත්‍ර දෘෂ්ටියත් උච්ඡේද දෘෂ්ටියත් අතරේ. එතකොට මේ දෙවෙනුව කිව්වේ විභව. තවත් පිරිසක් හිටිය ශ්‍රමණ බ්‍රාහ්මණින් විභව උච්ඡේදය උච්ඡේද දෘෂ්ටිය අරගෙන ඒක තුලින් මේ සසරින් මිදින්න. ඒ ඇත් වරදවල වටහා ගත්තා. ඒ ඇත් කාරණේ හරියට තේරුම් ගත්තේ නැහැ. මේ ශරීර කූඩුව නැති වුණාම මෙන් ඉවරයි. කිව්වට බේරෙන්න බෑ. අවිද්‍යාව තෘෂ්ණාව තිබෙන තාක් මේ සංසාරමේ ධර්ම පරම්පරාව සංකත සංස්කාර පරම්පරාව යන. ඒකයි බුදුරජාණන් වහන්සේ යාන්ත දෙකටම ගියේ නැත්තේ. ඒ වෙනුවට ඔන්න බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මොකද්ද කොතනද විමුක්තිය තියෙන්නේ. යම් අවස්ථාවක අන්නර උපාදාන සබ්බුපාදානක්ඛය සියලු උපාදානයන් අතහැරීමෙන් ඡය කිරීමෙන් සබ්බුපදි පටිනිස්සග්ග සියලු උපදීන් අතහැරීමෙන් උපාදාන කියලා කියන්නේ අල්ලා ගැනීම. උපදි කියලා කියන්නේ අල්ලාගෙන තැම්පත් කරගත්තු ටික. දැන් මේ පින්නතුන් ධනෙ අල්ලා ගන්න තවත් නොයෙකුත් දේවල් වස්තු සම්භාර අල්ලා ගන්න නිරන්තරයෙන් වෙහෙසෙනවා. ඒ ගැන හිත හිතා උපාදාන වශයෙන් නැති කරගන්නවා. ඊළාට ඒවා ලැබුණට පස්සේ ඒවා තැන්පත් කරගෙන තැන්පතු හැටියට නිදාන හැටියට තැන්පත් කරගෙන ඒවා රකින්න උත්සාහ කරනවා උපදි හැටියට. ඉතින් නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වන්න කරනවා මේ ඔක්කොම භය මේවා අන්‍යතාභාවයට වෙනස් වෙන ස්වභාවයකට පත් වෙන දේවල්. ඒකට ඒවා අල්ල ගැනීම තුලින් යර කියාපු දුකක් බයත් හැම එකක්ම ඇති වෙන්නේ. අන්න ඒක නිසා බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන විසඳුම ශාස්වත වූ සදාකාලික ප්‍රයත්නකුත් නෙවෙයි. මෙතනින් ජීවිතය කෙලවරයි කියලා හිතාගෙන ඒ ඕන විදියට තම තමන් තක විඳීම් හෝ වෙන වෙන රත ආදිය තුලින් මේ විමුක්තිය පැතීමවත් නෙවෙයි. මෙන්න මේ தත්ත්වය වටහා ගැනීමයි මෙතන අවිද්‍යාව තුලින් ඒ අනවබෝධය තුලින් කරන උපාදානය අල්ලා ගැනීම. අතහැරි අවස්ථාව ඒ උපාදානයත් එක්කම අතහැරින එක තමයි. උපාදානෙන් අල්ලාගෙන තමන්ගේ මමත්වයේ තහවුරු කර ගන්න තියෙන උපදී. උපදී කියලා කියන්නේ අවසාන වශයෙන් බලකොට අපි මේ සංසාරයේ ක්‍රැෂ් කරගත්තු පංච උපාදානස්කන්ධයමයි. යමක ඉල්ලීලා ඉන්නවා වගේ තමයි යමක් පිට රඳා සිටීම. ඉල්ලීගෙන ඉන්න එක කොයි වෙලාවේ හරි අතහැරුණොත් එතනත් වැටීම. යමක් මත රඳා සිටිනවා නම් ඒ යටටට්ටුව දිරාගෙන යනකොට ඒත් වැටෙනවා. එතකොට උපදී උපාදාන උපදී කියන වචන දෙක තුල තියෙන නෝකල්. අර උපාදානියම තමයි අන්තිමට තමාගේ ඒ පැවැත්මට උපදී හැටියට උපදී වචනය බොහෝ පින්වතුන් ඔය අහලත් ඇති ඔය බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. කෙටියෙන් සලකා ගත්තොත් මිල මුදල් යාන වාහන අඹදරු ආදී තමන්ගේ වත්කම් හැටියට සලකන ඒ හැම දෙයක්ම ඒවා තුලයි කෙනෙක් ආරක්ෂාව සුරක්ෂිත භාවයේ රැකවරණය පතන්නේ. නමුත් ඒවා බලාගෙන ඉඳෙද්දිම බිඳිලා සුණු විසුණු වෙලා යනවා. ඒවා අල්ලගත්තු යම් ගැම්ම යම් ප්‍රමාණයට දැඩිද ඒ ප්‍රමාණයටම දුකයි. ඒවා කලින් සිතින් අතහැරියනම් අර චන්දරාග ප්‍රහාණ කියලා කෙනා ආකාරයට ඒ අවස්ථාවේක දෙයක් නැහැ. ඒක දෙයක් නැහැ කියලා කියන්න පුළුවන් තත්වයක් එනවා. එතනම තමයි නිවන. එතකොට නිවන කියලා කියන්නේ මේක කිව්වට වරදවල වටහා ගන්න එපා. නිවන කියන්නේ දෙයක් නැහැ කියන එකයි. එතකොට දෙයක් තියෙන කණුයි මේ ඔක්කොම ප්‍රශ්නේ. ඒ ටික තමයි අර සංඛත අසංඛත කියන වචන දෙක තුල තියෙන්නේ. මේ ශූන්‍ය වූ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය ඇති මේ ධර්මතාවන් තුල සත්‍ය ප්‍රකල්පණය කරනවා දෙයක්. සිතලුවක් හැටියට මේ දෙයක් හැටියට ගත්තු දෙය ඒකම තමයි සංසාරයේ දිගින් දිගට යන්නේ. මේ සංස්කාර ප්‍රවාහයමයි ඒ අවිද්‍යාව තෘෂ්ණාව ඇති කරගත්තු ඒක තුලින් ඇති කරගත්තු චිත්ත ශක්තිය තව තවත් රූප මවමින් අපි මේ සංසාරي අරගෙන යනවා. මොකද යම් අවස්ථාවක අර විදර්ශනා ප්‍රඥාව තුලින් අර තත්ත්වය දැකලා ලෝකයේ මෙන්න මේ උපදීන් මේ උපාදානයන්ට හේතු වුණු ඒ වැරදි සංකල්ප වල යථා තත්ත්වය අවබෝධ කරගෙන ලෝකයේ ශූන්‍යත්වය හිස් බව දුටුවනම් අන්නේ අවස්ථාවේ මුක්තිය තිබෙන්නේ. ඒක නිසා තමයි අර බුදුරජාණන් වහන්සේ මොග්ගරාජ කියන මේ මහා ජඹුරු වැටහීම ඇති ඒ බ්‍රාහ්මණ මානවකයාට ප්‍රකාශ කළේ ශුන්‍යතෝ ලෝකං අවෙක්ඛසු මෝඝරාජ සදා සතෝ අත්තානු දිට්ඨින් ඌහච්ච එවං මච්චුතරෝසියා එවං ලෝකං අවෙක්ඛන්තං මච්චු රාජා නපස්සති. මෝඝරාජ ලෝකයේ ශූන්‍ය වශයෙන් බලව ශුන්‍යතෝ ලෝකං අවෙක්ඛසු මෝඝරාජ සදා සතෝ හැමකල්ලි සතිමත් ශූන්‍ය වශයෙන් බලව අත්තානු දිට්ඨින් ඌහච්ච ආත්ම අනුදිට්ඨිය කියලා කියන්නේ අස්මිමාන කියලා කියන්නේ ගැඹුරුම මමත්වයේ පිළිබඳ හැඟීම. ඒක මුලිනුකුටා දමලා අත්තානු දිට්ඨින් ඌහච්ච එවං මච්චුතරෝසියා අන්න එහෙමයි මාර්යාගෙන් එතර වෙන්නේ මාර්යාගේ බන්ධනෙන් එතර වෙන්නේ. එවං ලෝකං අවෙක්ඛන්තං මච්චු රාජාන පස්සති ලෝකේ දිසා ඒ අන්දමට ශූන්‍ය වශයෙන් බලන කෙනාට මාර්යාට අහු වෙන්නේ නැත මාර්යාට පෙනෙන්නේ නැත. ඒ නිසා තමයි ඒ බුදුරජාණන් වහන්සේ ඔහු අවස්ථාවවල අර මාර්යා අභියෝග කරගෙන ආවහම කියන්නේ නුඹට මාව අල්ලගන්න බෑ කියලා. අල්ලගන්න බැරි එකයි. අර සියල්ල අතහැරි මාර්යාට අහු වෙන ටිකයි සංකතය. අර ඒ අල්ලගත්තු දේ එතනමයි මාර්යා. ඉතින් ඒකයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ යම් යම් හි ලෝකේ උපාදියාති තේනේව මාරෝ අන්වේති ජන්තුන් ලෝකේ යම් යම් දෙයක් අපි අල්ලගන්නව නම් ඒක එක්කම මාර්යා පස්සේ එනවා. මාර්යා ඒ අල්ලගන්න දෙයට ආරූඪ වෙලා ඒක ඔස්සේම අපිට සංසාරේ නැවත නැවත දුක් පවන උනා. එතකොට අන්නේ කියආපු උපාදානයන් උපදිපාදානයන් අතහැරීම කියලා කියන උතුම් නිවන සඳහා යද්ද මේ දවසේ වටිනා දවසේ මේ පින්වත් පිරිස ඊට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ තිබෙන මේ අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපදා කියන මධ්‍යම ප්‍රතිපදාවට අනුව අනුපිළිවෙලින් යන ශික්ෂණයක් ක්‍රියාපටිපාටියක් ක්‍රියාදාමයක් තිබෙනවා. ඒකට අදාළව මේ වටිනා පොහොය දවසේ මේ පින්වත් පිරිස සීලය සමාදන් වුණා. ඊළඟට ඒ සීලය පිහිටලා සම්යම් භාවනා සමත විදර්ශනා වශයෙන් වැඩුවා. එතකොට ඒ වගේ අග්‍රඵලය තමයි අපි කවුරුත් මේ බලාපොරොත්තු වෙන මේ උතුම් මහා මහ නිවන. මේ කියන අර කියාපු සදාකාලික තත්වයක් නෙවෙයි මේ චිත්ත විමුක්තියමයි. ඒක මෙලොවම සාක්ෂාත් කරගත හැකි තත්වයක්. ඊට පස්සේ ප්‍රශ්නයක් නැහැ දෙයක් නැහැ කියලා කියන්න පුළුවන් තත්වයට ඒ බුදුරජාණන් වහන්සේ වගේපත් වෙන්න සත්‍ය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් අන්න ඒක මේ අපි වචනෙන් කිව්වට මේක ඇත්ත වශයෙන් ප්‍රත්‍යක්ෂයක් වශයෙන් එනකොට අන්න අර විදිය ගැඹුරින් ඒ ඊට අවශ්‍ය කාර්ය සම්පාදනය මේ ජීවිතයේ කලින් ජීවිතවල කළා නැත්නම් මේ ජීවිතේ කරන්න සූදානම් වෙන්න ඕන. කරන්න තියෙන්නේ මෙච්චරයි කියලා හිතාගත්තොත් මේක කවදා කරලා කෙරවන්නද කියලා කියන ප්‍රශ්නයක් නැහැ. කරන්න තියෙන්නේ මෙච්චරයි කියලා අදහස ඇතිව මේ ආද විරු මේ මෙතෙක් මේ කරගත්තු කුසල ශක්තියත් ධර්ම ශ්‍රවණයේ නිකල ප්‍රත්‍ය ශීලයත් කළ භාවනාවත් මේ ධර්ම ශ්‍රවණයත් මේ පින්නතුන්ගේ උතුම් ධර්ම ප්‍රාර්ථනා සමුද්ධ කර ගැනීමට සියලු ජාති ජරා ව්‍යාධි මරණ ආදී සංසාර දුකින් අත්මිත උතුම් මමා මහණුනි සැන්සීමට ඒකාන්තෙන් හේතු කුනිෂ්ඨ වේවා කියලා ප්‍රාර්ථනා කරන තෙම අවිචේසිත අකනිට දක්වා වූ යම් තාක් සත්වයින් මේ පින්නතුන්ගේ ඥාතීන් ඇතුළු මේ සංසාර විමුක්තිය බලාපොරොත්තු වෙන නම් අයිපතු යම් බෝධයකින් මේ උතුම් මමා මහණුනි සාක්ෂාත් කර ගනිත්වා මේ ධර්ම ශ්‍රවණානි සංසය කියලා එහෙම ප්‍රාර්ථනා කරගෙන මේ ගාථා කියලා කියන්නේ තාවතා චම්හි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත් සිද්ධා සබ්බේ දේවා අනුමෝදිත්වා බුද්ධන්තු අම සම්පදං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා භුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම් ආකාශත්තා භුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දුක්ඛපත්තාරිනි දුක්ඛා භයප්පත්තාරිනි භය සෝකපත්තාරිනි සෝකා හුන්තු සබ්බේ විපාහිනෝ දුක්ඛපත්තා ජනි දුක්ඛා භයප්පත්තා ජනි භය සෝකපත්තා ජනි සෝකා හුන්තු සබ්බේ විපාහිනෝ දුක්ඛපත්තා ජනි දුක්ඛා භයප්පත්තා ජනි භය සෝකපත්තා ජනි සෝකා හුන්තු සබ්බේ විපාහිනෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා සබ්බේතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සම්ම බුද්ධානුභාවේන සදා සුද්ධි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සුද්ධි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුද්ධි භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු
පින්වතුනි ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසුදු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්න.